ගරු කනගහි රත්නැත්තමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයට ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා මූලාසන.
කතා කරන්න.
අද කොළඹ වරාය නගරයේ පනතේ රෙගුලාසි ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට බලපාන මේ රටේ පමණක් නෙමෙයි මේ කලාපීය ආර්ථිකය කේන්ද්‍රස්ථානයක් බවට පත් වේ කියන බලාපොරොත්තුව ඇතුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අවස්ථාවකදී කතා කරන්න ලැබීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේකෙදි අද අපේ රටේ බලපාලා තියෙන ප්‍රශ්න ගැටළු වලට යම් තාක් දුරට ආර්ථික වශයෙන් ශක්තියක් එනවා වගේම අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම මේ රටේ දැන් තියෙන ප්‍රධානතම අභියෝගයක් බවට පත් වෙලා තියෙන්නේ බුද්ධි ගලණය. දැන් මේ බුද්ධි ගලණය අපි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඇතුළු වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් අපෙන් රටෙන් යන අවස්ථාවකදී මේ වරාය නගරය සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම බුද්ධි ගලණය සිදුවන ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි දැන් තොරතුරු තාක්ෂණය ගැන කතා කරොත් තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවන් සඳහා ඒ වෘත්තිකයන් අපේ රටෙන් බැහැර වෙනවා වෙනත් රටවල් වලට ගිහිලා රැකියා ලබා ගන්න. ඊළඟට දෙවනි කාරණාව තමයි මේ රටේම පවතින ජාත්‍යන්තර සමාගම් රෙජිස්ටර් වෙලා ඉන්න සමාගම් ඩොලර් ගෙවලා අපේ ඉන්න අපේ සමාගම් වල මේ රටේ තියෙන තොරතුරු තාක්ෂණ සමාගම් වල වැඩ කරන වෘත්තිකයන් ඒ සියලු දෙනාම බඳව ගන්නවා. ඉතින් ඒකෙදි අපිට දෙපැත්තෙන්ම ප්‍රශ්න ගැටළු දෙකකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකට කෙටි කාලීනව මේ සඳහා විසඳුම් අවශ්‍යතාවයක් තියෙනවා. එක පැත්තකින් අපි අද ආරම්භ කළා තියෙනවා මේ අධ්‍යාපනයේ තියෙන අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ වගේම තෘතීක අධ්‍යාපනයේ සහ පාසල් අධ්‍යාපනයේ සඳහා මේ තොරතුරු තාක්ෂණයේ තියෙන මේ විෂය පද්ධතිය වෙනස් කළ යුතුයි. රැකියා රටේ ලෝකේ තියෙන රැකියා ලබා ගන්න පුළුවන් ආකාරයේ විෂය පද්ධතියක් ඇතුළත් කර යුතුයි කියන කාරණාව තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ වරාය නගරයේ ඉදිකිරීමත් සමග ඒ සඳහා ඇවිල්ලා තියෙන ආයෝජකයන් අද බිලියන 2.5ක පමණ ආයෝජකයන් එන්න බලාපොරොත්තු වෙන ඒ සඳහා කටයුතු කරමින් පවතින. ඒ අතර මම හිතන්නේ තොරතුරු තාක්ෂණ සමාගමුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අපිට අපේ රටේ හෝ එහෙම නැත්නම් වෙනත් ආයෝජකයන් අපේ රටට ඒ මුදල් ගේන්න විශේෂයෙන්ම විදේශ විනිමය ගේන අතරම ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා මේ ස්ථානයේදී ඒ බදු ගෙවන්න නැතුව එහෙමත් නැත්නම් මේ ගෙවන ප්‍රමාණය අඩුවක් තියලා ඒ සඳහා සහන ලබා දෙනවා. ඉතින් ඒ තුලින් අපිට නැවතත් තොරතුරු තාක්ෂණ කර්මාන්තේ ශක්තිමත් කරන්න හැකියාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. මේක ඉතාමත් වැදගත්. අද අපේ රටට සම්ප්‍රදායිකව විදේශ විනිමය ගෙන එන කර්මාන්තවලට අමතරව පහුගිය වර්ෂයේ 2021 වර්ෂයේ දිහා බැලුවාම අපිට බිලියන 1.5ක පමණ විදේශ විනිමයක් තොරතුරු තාක්ෂණ කර්මාන්තය ඇතුළු ඒ සේවාවන් වලින් ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. අපි දන්නවා අවුරුදු 100 ගාණක් ගිහිල්ලා තමයි අපි පහුගිය 2021 වර්ෂයේදී වැවිලි කර්මාන්තයෙන් අපි බිලියන 4ක් මේ රටට ලබා ගත්තේ. ඒක නිසා අපිට මේ ශාස්ත්‍රය තව වැඩි දියුණු කිරීම සඳහා රජයක් හැටියට ලබා දිය යුතු සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. මේ වරාය නගරය වැඩසටහන තුලින් විශේෂයෙන්ම මේ බිහිවෙන්නේ ඉතාමත් වැදගත් නගරයක්. අපේ රටේට ඒක අනිත් ප්‍රදේශවලටත් ආදර්ශයක්. දැන් අපි දන්නවා මේකේ වෘත්තිකයන් ඉන්නවා, මේ සඳහා විශේෂඥයන් ඉන්නවා. නමුත් භාවිතයේ ඉතාමත් අඩුයි. අපි ගත්තොත් ලෑන්ඩ් යූස් මොඩලින් වලට එහෙම නැත්නම් ස්පේෂල් දත්ත භාවිතා කරමින් අපේ රටේ ඉදිරිය ගැන පුරෝකථනය කරන්න, රටේ සංවර්ධනය පුරෝකථනය කිරීම ඉතාමත් අඩුවෙන් සිදුවෙන්නේ. සමහරක් වෙලාවට නාගරික සංවර්ධන අධිකාරියෙන් සමහරක් ස්ථානවල සිදුවෙනවා. නමුත් සමස්තයක් හැටියට අපි ඉදිරි වසර 5-10 පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා ඒකට වරාය නගරය හා සමානවම අපේ ගම් මට්ටමේ ප්‍රාදේශ සභාව, නාගරික සංවර්ධන අධිකාරිය එකතු වෙලා කටයුතු කරොත් මහිතන්නේ අපිට ඒ තරට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි වරාය නගරය දැන් ඉදි වෙන්නේ. ඒ පුරෝකථනය කරලා ඉදිරි වසර ගණනාවදී මොනවද හැදෙන්නේ, මොනවද සංවර්ධනය වෙන්නේ, මොන ප්‍රදේශවලද ඒ සඳහා අවශ්‍ය කරන අපි ආරක්ෂා කළ යුතු ප්‍රදේශ මොනවද, ජල සම්පත ආරක්ෂා කිරීම. ඉතින් මේ නිසා මේක එක පැත්තකින් ඒ ඉදිවීමත් සමග අපි හිතනවා ඒක ආදර්ශයක් හැටියට අපේ ගම් ප්‍රදේශවලටත් මේක භාවිතා කරන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මේක ඇතුළතදී අපේ අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා විශාල වැඩ කොටසක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කරන අතරදීම මේ වරාය නගරය තුලදී ස්මාර්ට් සිටි එහෙම නැත්නම් සුහුරු නගරයක් බවට පත් කිරීම සඳහා අපේ අමාත්‍යාංශයෙන් ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒකෙදී පරිසර හානියක් නැති නොවන නව සංකල්පයක අරණුව ලෝකයේ අනෙකුත් දියුණු රටවල් ස්මාර්ට් එහෙම නැත්නම් සුහුරු නගර සමග එක ගානට යන්න පුළුවන් නගරයක් බවට පත් වේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අපි දැන් ලෝකයේ හැමතැනම කතා කරන 5G තාක්ෂණය ගැන කතා කරනවා. ඉතින් මේක අපිට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ස්ථානයේ. ඉතින් 5G තාක්ෂණය සක්‍රීය මට්ටමෙන් ගෙන ඒමට ආරම්භ කරන්න පුළුවන් මේ වර්ෂයේ අවසානයේ වගේ මේ ආයෝජන පැමිණීමත් සමග. ඉතින් ආරම්භයක් හැටියට මේකෙදී ඇත්තරම ඒ යටිතල පහසුකම් සපයන්නේ ප්‍රධාන වශයෙන්ම ටෙලිකොම් ආයතනය මගින්. මේකේ යටිතල පහසුකම් සකස් කරද්දී දැනටමත් මම හිතන්නේ වැඩ සමහරක් පොදු ස්ථානවල ආරම්භ කරලා තියෙනවා. ඒ ෆයිබර් මේ ඒ ටික ලබා දෙන එක, ඊට පස්සේ අර සුහුරු මේ ස්මාර්ට් පෝල්ස් කියලා කියනවා ඒවට ඒ සියලුම ඒකෙදී සෙන්සර්ස් ලබා දීලා ඒකේ තියෙන CCTV කැමරා දාලා ඒ සියල්ලක්ම එක ස්ථානයක නවීන තාක්ෂණයට අනුව කටයුතු කරන්න දැන්ටමත් මම හිතන්නේ යටිදල පහසුකම් සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපිට ඇත්තරම හැකියාවක් තියෙනවා. අපි ඇයි මේ 5G තාක්ෂණයට යොමු වෙන්නේ නැත්තේ කියන එක බොහෝ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ සඳහා අපි අනිත් පැත්තෙන් ඒ සඳහා ඒ සේවාවන් සපයන සමාගම් තාම ඒකට සූදානම් වෙලා නැහැ. නමුත් මේ ස්ථානයේදී ඒක අපිට අත්හදා බලන්න, එහෙම නැත්නම් දැනටමත් අත්හදා බලන, නමුත් වැඩපිළිවෙලක් හැටියට අපිට මේ වර්ෂය තුලදී ඒක ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබේ. එතකොට මේක මම හිතන්නේ සියල්ලක්ම එහි ජීවත්වන සියලු දෙනාට, රැකියා කරන සියලු දෙනාට, ඒ සියලු දෙනාටම ඒ තාක්ෂණය උපයෝගී කරගනි වෙලා ඒක සුහුරු ගෙයක් වෙන්න පුළුවන්, සුහුරු කාර්යාලයක් වෙන්න පුළුවන්. ඒ තුලින් අනෙකුත් සේවාවන් ලබා දෙද්දී විදුලි බිල ගන්නවා, විදුලි බලය, එහෙම නැත්නම් ජලය බිල්පත්, ඒ සියල්ලක්ම ඒ සුහුරු තාක්ෂණයට අනුව ඉදිරියේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ මේ සඳහා විශේෂයෙන්ම මේ පරිසර හිතකාමී නගරයක් බවට පත් කරද්දී ඒකේ තියෙන අපද්‍රව්‍ය එහෙම නැත්නම් කුණු ඒ සියල්ලක් බැහැර කිරීමේ වැඩපිළිවෙලත් මේ සුහුරු තාක්ෂණය තුළින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට මේ වරාය නගරේ ඉතාමත් වැදගත් කාරණාවක්. මේක මම හිතන්නේ අපේ තාක්ෂණය, රටේ තියෙන තාක්ෂණය ඉදිරියට යන්න, විශේෂයෙන්ම අද ලෝකයේ තාක්ෂණය ගැන කතා කරනවා. කර්මාන්ත 4.0 එහෙම නැත්නම් 4.0 කියනවා, එහෙම නැත්නම් 5.0 කියනවා. ඒ තාක්ෂණයේ තරට යන්න නම් අපිට මේක හොඳ උදාහරණයක් වෙනවා. ඉතින් අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඒ එතුමාගේ වැඩපිළිවෙලක් ඇතුළත එතුමා බලාපොරොත්තු වෙනවා අපි ඉදිරි මේ වර්ෂය තුලදී මේ සඳහා සම්මන්ත්‍රණයක් පවත්වලා අපේ රටේ තියෙන කර්මාන්ත ඒ තැනට ගෙන යන්න හැකිවන සම්මන්ත්‍රණයක් පවත්වන්න කටයුතු කරන. ඒකෙදී මේක ඉතාමත් වැදගත් කාරණාව, මේක ඉතාමත් වැදගත් ස්ථානයක් බවට පත් වේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපි එක පැත්තකින් ආර්ථිකයේ වශයෙන් අපි මේ රටට මුදල් ගේනවා වගේම අනිත් පැත්තෙන් නවීන තාක්ෂණය ගෙනල්ලා අවසානයේදී අපේ කර්මාන්තත් ඒ ලෝකයේ අනෙකුත් කර්මාන්ත සමග සංසන්දනය කරන්න පුළුවන් තැනට ගේන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල ඇතුළු ඒ වරාය නගරය වැඩපිළිවෙල වගේම අපි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් සමග ඒ කටයුතු කරනවා. ඉදිරි කාලයේදීත් අපේ පූර්ණ සහයෝගය මේ වැඩසටහන් සඳහා ලබා දෙන බවත් සඳහන් කරමින් අපේ ගරු අමාත්‍යතුමාට, රාජ්‍ය අමාත්‍යතුමාට සුභ පතමින් මන් නිහඬව බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මට තව විනාඩි 3ක් තියෙනවා කබීර් හෂීම්ගේ කාලෙන්. කරුණාකර ඒක දාන්න. Thank you. ස්තුතියි. අද මම මුලින්ම සඳහන් කරන්න ඕනේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා රංජිත් සේමලපිටිය මහත්මයා මෙතන නැති වුණත් ඔහුගේ අවධානයට ගේන්න මහරගම අපේක්ෂා පිළිකාරෝහලේ පිළිකාරෝගීන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට භාවිතා කරනවා වේරියන් යන්ත්‍රයක් භාවිතා කරනවා. ඒක අද කැඩිලා දින 8ක් වෙනවා. මේ යන්ත්‍රයට සේවා ගිවිසුම අනුව නොමිලේ ගෙන්වපු අමතර කොටස් පසුගිය සිකුරාදා සිට රේගුවේ නිදහස් කරන්න බැරි වෙලා තියෙනවා. විවිධ රේගු තාක්ෂණික ගැටලු නිසා එම නිසා පසුගිය දින කිහිපයට රෝගීන් 100ක් පමණ ප්‍රතිකාර ලබමින් ඒක අඩපණ වෙලා තියෙන ප්‍රතිකාර ලබන එක. අද උදේ වෙනකොට මේ යන්ත්‍රයේ ප්‍රතිකාර ගන්න කුඩා ළමුන් 24කට ප්‍රතිකාර නැතුව අසරණ වෙලා සිටිනවා. කරුණාකරලා හදිසි කටයුත්තක් ලෙස මැදිහත් වෙලා අද දිනම පුළුවන් නම් මේ යන්ත්‍රයේ අමතර කොටස් කරුණාකරලා ලබා දෙන මේ ජීවිත බේර ගන්න කියලා මේ ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ අපේක්ෂා රෝහලේ මහරගමේ ඩිරෙක්ටර් ජෙනරල් තමයි අස්කාන් කරලා තියෙන්නේ. මම පුද්ගලයන් අඳුරන්නේ නැහැ. නමුත් කරුණාකරලා ඒක වහාම සලකන්න කියලා මම සඳහන් කරනවා. අද අපි කතා කරන්නේ වරාය නගලය ගැන. We are talking about two regulations under the port city. Now, really, to get this country out of its present economic mess, you know, we have a debt crisis, so we are not going to get debt. Ultimately, doesn't matter about the IMF, we need the IMF, we need to come to an agreement. Ultimately, we have to get investment coming in. Even for the port city, we need to get investment coming in. Now, there is a factor that isn't very, very publicly recognized. The factor on investment that needs to be recognized is called country risk. It's not just about the law. It's not just about regulation. It's about having confidence in the country. Confidence in the country that the law is being actually working, it's executed, and that investors have really, really got confidence. How do we attract investment? Country risk is about political stability, rule of law, and a stable financial environment. Now, big conversation going on among businessmen. I mean, the business community, in the chambers, is the death of Dinesh Shafter. Dinesh Shafter comes from a very reputed business family in this country. I saw the president of the country at the funeral of this individual, because the president personally knows this family, a very reputed family. Businessmen won't come and publicly talk about it. They are not politicians. But if you create uncertainty among them, some of them have actually told me, having worked with them for 25 years, who is actually safe? Who is actually safe in this country? And therefore, we need to really look at this. The JMO gives a report. The first report says that it looks like he has been strangled. The same JMO gives a report later saying that, no, it may be that he has committed suicide. The same JMO. This is absolutely ridiculous. Ridiculous, ridiculous. This murder inquiry must be conducted in a fair way. I'm glad to say that I just saw in the media the other day, the magistrate had said, I'm appointing 5 JMOs to actually look into this matter. It needs to be looked into, because if we don't get this right, I can tell you it doesn't matter what rules we bring. Sri Lankan businessmen talk to international investors. Investors from abroad don't come by talking to politicians like us. They talk to their counterparts here and businessmen in this country. And therefore, they need to have the confidence to tell those people, come and put your dollars here. Now I know that we have to really, really take cognizance of this fact. You know, on the day of the murder at 11:30, he spent 1 to 1.5 hours talking to his father, Chandra Shafter, on the day of the murder at 11:30 in the morning. At 1 o'clock, he speaks to his brother Prakash, who heads Jal Shakti. At 1:30, he speaks to his other brother Ramesh Shafter. At 2 o'clock, he leaves his home after talking to his wife, saying that he is going to meet Brian Thomas, and he names the person that he is going to meet. And then at 2:43, he sends a text message to Brian Thomas stating that he was at the location and asked how long it would take for him to get there. He's sending a text message from the location that he has been in. And then at 2:43, that's another text message is being said, as instructed, I have deleted the previous messages. Although I do not understand why.
Point of order. Honorable Chair, I don't want to disturb my colleague on the other side, but I think we all must respect There is a court inquiry going on this murder. We are all sad about it. So giving full details in a under a parliamentary privilege, I think is disrespecting the legal system in this country, sir. I think you must take note of that, and I would request you very kindly to avoid details on your interpretation of this and leave the honourable court to decide. Thank you.
I can hear what the honourable member is saying, but I want to tell the honourable member that justice must prevail in this country. Justice must prevail in this country. Don't try to tell me about justice. Justice must prevail in this country. We are losing our young people in this country because the rule of law is not working in this country. Mr. Honorable Member, I want to say something further about this, Honorable Member. Something further I want to say about this. The JMO who gave that report, and I am going to actually table this in Parliament. The Sri Lanka Medical Council, SLMC, the Ethics Committee of the SLMC, Decisions of Professional Conduct Committee of the SLMC. One, inquiry into the complaint made by Mr. S. A. Ratnasen against Dr. M. N. Rahul Huck, SLMC, registered number 15168. I don't know any of these individuals. And therefore, I'm reading to you. The Professional Conduct Committee has decided that commence 20th of December 2022, Rahul Huck should be imposed a suspension for a period of 8 days.
Sir, Honorable Chair, sir, we have an eminent professor of law in front of us on the opposite side. We cannot go on, and you need to make a ruling of this. This is justice, yes. There are farmers who are getting killed by various. We need to do justice to them. The person that you mentioned is a friend of mine also, right? That doesn't mean we need to do extra justice to them. We need to have a justice system in this country. I stand with you. But this case, we have a pending court case in this country. The Honorable Foreign Minister is here and former Minister of Justice is here. We cannot continue like this to deliberate on a court case under the privilege of Parliament. I ask you very honorably to the member to attend to the topic in hand at debate. Thank you.
I am
Honorable GSP is
Honorable Presiding Member, I do not think that the sub judice principle can be invoked to prevent candid discussion in Parliament about a matter which is a subject of very considerable interest in this country. The truth needs to be known. This involves a murder. And I do not think that we can take refuge behind the technicalities of sub judice to prevent my honourable friend, the Honourable Eran Vikramaratne, from bringing to the notice of this House certain circumstances which deserve the serious consideration not only of members of this House, but indeed the country at large. As he said, the truth needs to be known, and we all have a duty to contribute towards ascertaining what really happened in this case. Thank you, sir.
Thank you. Yeah, Mr. Honorable.
Honorable Chair, I am now reading the SLMC decision, not about Dinesh Shafter. I am reading the SLMC Ethics Committee, Professional Conduct Committee decision about the JMO. That's what I'm reading. The Professional Conduct Committee, PCC, has decided that commencing from the 20th of December 2022, Dr. Rahul Huck should be imposed a suspension for a period of 8 months from exercising his rights. This is talking about the JMO person. The SLMC has suspended him. He is giving the report. SLMC has suspended him. He is giving the report. Right? And therefore, from exercising his rights, privileges, and immunities conferred on him by registration as a medical practitioner in terms of the provisions of the disciplinary regulations published in the Extraordinary Gazette Notification number 757/7 dated 10th March 1993 and Medical Ordinance number 26 of 1927 as amended. And this is on the 20th of December, and I would like to table this. Honorable Chair, I would like to further say, right, that this is totally unacceptable. I'm appealing to the President of the country, who knows these people personally. This has happened under the watch of the new President, Ranil Wickremesinghe. I'm appealing to him, because he knows this situation, to restore confidence in the business community. Please make sure that the law is implemented. How can a JMO suspended by the SLMC give a second report contradicting the first report? Give a second report. This is absolutely ridiculous. We have seen these things happen before, right? There have been lots of issues like
that. Honourable Member, you have 2 minutes.
That have gone unresolved like this, and therefore we cannot permit this to go. We need to build confidence. Api ani varenma vishwasaya athi karannata one. ආයෝජනය එන්නේ විශ්වාසය ඇති කළොත් නීති රෙගුලාසි වලින් වෙන්නේ නැහැ අපේ රටේ ව්‍යාපාරික සමාජය තමයි ඒ රටවල් වල විදේශික ආයෝජනයට කතා කරන්නේ ඒ අය අතර තියෙන මේ කුසිකුසුව ඒ කියන්නේ මේ JMO ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකෙන් එතුමව සස්පෙන්ඩ් කරලා තියෙන්නේ නතර කරලා තියෙන්නේ එතුමා දෙවනි වார்த்தාවක් දෙනවා පළවෙනි වார்த்தාව දෙනවා ඔව් මෙයා මේ 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 මරලා කියලා ස්ට්‍රැන්ගියුලේෂන් කියලා දෙවනි වார்த்தාව දෙනවා ඒ පුද්ගලයාම සයනයිඩ් අරගෙන තිනවා කියලා මොකද්ද මේකේ තේරුම මේ 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 පුද්ගලයා මේ පුද්ගලයා මේ SLMC එකෙන් කියනවා යව සස්පෙන්ඩ් කරලා තිනවා කියලා මාස 8කට ඉතින් මේවා කතා කළේ නැත්නම් පාර්ලිමේන්තුවේ කොහෙද මේවා කතා කරන්න යන්නේ ව්‍යාපාරික අය අතරේ තියෙන සාකච්ඡාවල් මේවට ඇහුම්කන් දෙන්න නැත්නම් ආයෝජනය එන්නේ නැහැ මේ රට ආයෝජනය එන්නේ නැහැ ඒ නිසා මම විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට කියනවා එතුමා ජනාධිපති වෙලා පළවෙනි වතාව මේ වගේ බැරෑරුම් දෙයක් සිදු වෙලා තියෙන්නේ මේක මෙතන කතා කළේ නැත්නම් කවුද මේක ගැන මේක කතා කරන්නට යන්නේ ඉතින් නීති රාමුව තුල නීති රාමුව හදන එක විතරක් නෙමෙයි නීති රාමුව ක්‍රියාත්මක වෙන එක තමයි මේ අය බලාගෙන ඉන්නේ අපි අපිට මතකයි කාලෙකට ඉස්සලාදී තාජුඩින්ගේ මරණය ගැනත් ඔය ප්‍රශ්නේ ආවා ජේමෝගේ වාර්තාව ගැන ඔය ප්‍රශ්නේ ආවේ ඒ වෙලාවේ මේක අපේ රට හදන්න යනවා නම් අපි මේ දේශපාලඥයන් හැමදාම බැනුම් අහනවා ඕගලඟු තොරු කියනවා අපි තොරු කියලා මේ ඔක්කොම රටේ තියෙන ප්‍රශ්න දේශපාලඥයන් නිසා කියලා නෑ රටේ තියෙන ප්‍රශ්න තියෙන්නේ ෘතිය වේදීන් නිසා නීතිඥ මහතුරු හරියට හිට ගන්න ඕනේ වෛද්‍යවරු හරියට හිට ගන්න ඕනේ එතකොට නීතිපති දෙපාර්තමේන්තුව හරියට ක්‍රියාත්මක කරන්නේ රටක් හදන්න යනවා නම් අපි හැමදාම අපි මේ තොප්පිය
දාගන්න
මේ ව්‍යාපා මේ 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 ෘතිය වේදීන් හරියට හිටගන්නේ නැත්නම් ඒ නිසා තමයි මේ ජේමෝක ගැන මම මෙතන සඳහන් කළේ කරුණු සහිතව සඳහන් කළේ මේ මේක අපි කරුණා කරලා බලන්න කියලා වත්මන් ජනාධිපතිතුමාගෙන් උත් ඉල්ලනවා මොකද මේක निराකරණය කළේ නැත්නම් අපි මොන නීති හැදුවත් කොළඹ වරාය නගරයට එන ඒ හැමදාම කියන ආයතන ගලාගෙන යනවා කියලා ලංකාවට අවුරුදු 30කට කියනවා වැඩිම ඇවිල්ලා තියෙන බිලියන 2ක් කියන එක තමයි වැඩිම වෙලා තියෙන්නේ අපිට බිලියන 4ක්
5ක්
අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනියන්න යනවා නම් ඒ නිසා කරුණා කරලා මේ මේක බලන්න කියලා කියනවා මෙතන අපිට පේනවා අසාධාරණයක් සිදු වෙන විදිහට මෙතන ක්‍රියාත්මක වෙනවා කියලා කිසිම අනුමානයක් නැහැ ව්‍යාපාරික ප්‍රජාවේ ඒ නිසා තමයි මේක අද මම මෙතන මතු කළේ ස්තුතියමට ලබා දුන්න කාලය පිළිබඳව
මම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු ડોક્ટર සුරේන් රාඝවන් you have 14 minutes
thank you honorable chair I echo the statement by Martin Luther King possibly said injustice here is an hindrance to justice everywhere so I want to stand with the opposition member who just spoke because the Chafta family is also close to my family Chandra Chafta and his family are but it is sad a spiritual man a learned man like the former speaker took a questionable death as a vehicle to critique the government and we should not fall into that lower ebb if you have any understanding of humanity maranayak matten pawa aanduwada pahara diya haki kiyala hitana taramatama deshapalana bankulath bahaveta wetiya noyutuyai මාතරේ විශ්වාස කරනවා අද මාතෘකාව වරාය නගරය පිළිබඳවයි ගරු මුලාසනරුඩ මන්ත්‍රීතුමනි වරායනගරය පිළිබඳව කතා කරන්නට කලින් වරප්‍රසාද ප්‍රශ්න දෙකක් මට මතු කරන්නට ඉඩ දෙන්න. මෙය හුදෙක් මගේ ඍජු වරප්‍රසාදයක් නොව මට පඩිගෙවන අහිංසක බදුගෙවන මිනිසුන්ගේ හිසමතට වැටී තිබෙන වරප්‍රසාදයක් පිළිබඳව ඒ නිසා වක්‍රාකාරව මෙත් මගෙත් වරප්‍රසාද ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එනම් මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ වායු සමීකරණ බිල අඩු කරගන්නට වායු සමීකරණයක් අපට අවශ්‍ය නැහැ කියලා. කොවිඩ් සමයේදී අපි වායු සමීකරණයක් නැතුවයි මේ සභාව ගෙනිච්චේ. අවශ්‍ය නම් මධ්‍යාහන වේලාවේ පමණක් කෙටි කාලයක් වායු සමීකරණය තියාගන්න. ජනයා මෙතන ඉන්න 80%ක් සාමාන්‍ය පවුල්වල ආපු අය. ඒ පවුල්වල අය අපේ හැදුනේ වැඩුනේ එයා කන්ඩිෂන් කාමරවල නෙමෙයි. ඒ නිසා අපට පුළුවන් එයා කන්ඩිෂන් නැතිව මේ සභාව ගෙනියන්න. ඒ මගින් ජනයා විඳින දුක හා සමානව බෙදා ගන්නටත් ජනයාටත් රාජ්‍ය තන්ත්‍රණයටත් අපිට උදාහරණයක් වෙන්න පුළුවන් කියලා මා හිතනවා. දෙවනුව වරප්‍රසාද ප්‍රශ්නය නම් එයත් මගේ ඍජු වරප්‍රසාදයක් නෙවෙයි. ත්‍රී වීල් රථ 108ක් පමණ එළවන මේ රටේ අහිංසක දෛනික වේතනය හොයන පරිදියේ සමාජයේ අගට වැටලී ඉන්න ත්‍රී වීල් රථ පදවන අයට ඔවුන්ට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණය ලීටර 10 දක්වා වැඩි කරන්න කියා මා ඉල්ලා සිටිනවා. මෙය කීප වතාවක්ම ගරු ඇමතිතුමාගෙනුත් අනිත් නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටියත් එය නිෂ්ප්‍රභා වෙයි තිබෙනවා යම් හෝ තාක්ෂණික හේතුවක් නිසා. නමුත් මේ සමාජය ගැන අපි සිටිය යුතුයි. මන්දයත් ඔවුන් මහාචාර්ය ආචාර්යවරුන් නෙමෙයි. ඔවුන්ට 106ක පඩි ලැබිලා 102ක් බදු කපලා ඉතුරු 104 ඉතුරු වෙනවා නෙමෙයි. ඔවුන් දෛනිකව ජීවත් වන ජනතාව නිසා. ඒ නිසා ඒ සමූහය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා වරප්‍රසාදය ඔවුන්ගේ මානව හිමිකම දෙන්නයි කියා. අද මාතෘකාව හැටියට වරාය නගරය අවශ්‍ය වන්නේ ඇයි? ඉතා පැහැදිලි. 2023 අයවැයේ අපි මුළු වියදම ට්‍රිලියන 5යි ආදායම ට්‍රිලියන 3යි. එහෙනම් ට්‍රිලියන 2ක් එසේ නැත්නම් අද එක්ස්චේන්ජ් එක අනුව ඩොලර් බිලියන 2ක් පමණ අපි ලබාගත යුතුයි යම්මෝ විදියක ස්ථාවර රාජ්‍යයක් හැටියට අපි ගෙනියන්නට නම්. ණය ලැබෙන්නේ නැත්නම් ණය ගන්න බැරි නම් වඩාත්ම හොඳ දේ අපි ඍජු විදේශ ආයෝජන ගෙන ඒමය. මෙය 1979 සිට ජයජවදන ජනාධිපතිතුමා අධ්‍යක් ඉන්පසු ලෝකයේ කොරියා වගේ රටවල්වල ඉතා ශීඝ්‍රයෙන් සහ ඉතා ඕනෑකමින් ලබා ගත්තා වූ ක්‍රමවේදයකි. එනම් විශේෂිත වූ ආයෝජන කලාප හැටියට බීකර එහි ආයෝජනය ආකර්ෂණය කර ගැනීම. ආයෝජනයට නම් දේශපාලන විද්‍යාව ශිෂ්‍යයෙක් හැටියට මට කියන්නට තිබෙන්නේ මට කලින් කතා කළ කතිකයාකී පරිදිම අපට ආයෝජනයත් විදේශ සම්බන්ධතාත් ඇති කරගන්නට නම් අපට අවශ්‍ය කරනවා දෙපාර්ශ්වික විශ්වාසය. මා කියා සිටින්නේ උද්ඝෝෂණ පාරේ කිරීමෙන් විශ්වාසය ගොඩනගන්නේ නැත. ආණ්ඩුවට හෙට උදේ වෘත්තීය සමිති 42ක් පාරට බැහැලා ජනාධිපති මැතිවරණ කාර්යාලය වට කරනවායි කියලා පොලිසියත් සමග පොර බදින එකෙන් නෙවෙයි විශ්වාසය ගොඩනගන්නේ. චන්ද්‍රශාෆ්ටගේ පුතාගේ මරණය සිදුවුණු නිසා විශ්වාසය නැති වුණා කියලා කියන එතුමාට මම කියන්න තියෙන්නේ කැම්බල් පාක් එකේ පොලිසියත් එක්ක හැප්පෙන එකෙන් වෙන්නේ විශ්වාසය සම්පූර්ණම කඩයිමය. පිටරටවලත් මර්ඩර් සිදු වෙනවා, මරණ සිදු වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටී තිබෙන බව. නමුත් ප්‍රධාන නගරයක විපක්ෂය විසින් තමන්ගේ පාක්ෂිකයන්ව පාරට බස්සනවා නම්, පොලිසිය සමග තරඟ කරන්න කියනවා නම්, කඳුළු ගෑස් ඉල්ලා සිටිනවා නම්, අන්න එතනදී BBC එක, අල් ජසීරා, TN ඒ සියල්ලක්ම කියා සිටිනවා ශ්‍රී ලංකාවේ සමාජික තත්වය, දේශපාලන තත්වය තුළ ස්ථාවර භාවයක් නැති බව. අනේ ඒක වර්ධනය කිරීමයි අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ආයෝජනය ලබා ගන්නට. මට තිබෙන කෙටි කාලය තුලදී මේ තත්වය තුල අපට ගොඩෙන්නේ කෙසේද කියා කල්පනා කරනවා. මගේ ගුරුවරුන් සහ දෙමාපියන් මට උගන්වා තිබෙන්නේ අර්බුදයක් තිබෙන කලක ප්‍රශ්නයේ කොටසක් නොවේ විසඳුමේ කොටසක් වෙන්නට කියා. අද උදේ කතිකෙක් කීවා පත්වලා ඉන්න ජනාධිපතිවරයා අනිත්‍යයි. ඔහු නිත්‍යානුකූල නැති බව. මම හිතනවා එතුමා මේ රටේ ව්‍යවස්ථාව කියවලා නැති බව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව බේරගන්නටවත් එතුමාගේ ගුණ වර්ණනා කරන්නටවත් නෙමෙයි මම මේ කතාව කියන්නේ. මේ කතාවම කියන්නේ අපට ඉතුරු වෙලා තිබෙන එකම සම්මුතිය මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවයි දැන් පත්වලා ඉන්න ජනාධිපතිවරයා පත්වලා ඉන්නේ. එහෙනම් යමෙක් ඒ පත්වීම පිළිබඳව සුළුවිසුළු කරනවා නම් ඒ පත්වීම ප්‍රශ්න කරනවා නම් ඔහු ඇය ප්‍රශ්න කරන්නේ මේ රටේ අපි සම්මුතිය තියාගෙන ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපහාස කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට චෝදනා කිරීම මා හිතනවා පුරවැසියන් හැටියට නොකළ යුතු දෙයක්. එය පුරවැසි සම්මුතියේ අන්තිමටම කඩා වැටෙන දෙයක් හැටියටයි මා දකින්නේ. එහෙනම් ආර්ථික අර්බුද තිබුණු වෙලාවේ රටවල් කීපයක උදාහරණ ගන්න පුළුවන්. උදාහරණ කරද්ද ග්‍රීසිය 2010 ග්‍රීසිය සම්පූර්ණ අපිට වඩා කඩා වැටිච්ච මොහොතේදී ඩොලර් බිලියන 330ක් බිලියන 330ක් යුරෝපා හවුල ලබා දෙන්නට එකඟ වුණා. බේල් අවුට් අපකරය ලබා දෙන්නට කැමති වුණා යුරෝපා හවුල සහ අනිත් IMF ආයතනය. නමුත් අද වෙනතුරුත් ග්‍රීසියට බැරිලා තිබෙනවා ඒසා විශාල මුදලක් අරගෙනත් තමන්ගේ ආර්ථිකය ගොඩ ගහ ගන්නට ස්ථාවර කරන්නට මන්දයත් ග්‍රීසියේ තියෙන්නේත් අපි වගේම කොන්ෆන්ටේෂනල් පොලිටික්ස් not cooperative politics. අපි එකිනෙකා කෙරෙහි වෛරවද්දව දේශපාලනය කරනවා මිසක් සහභාගීකමේ දේශපාලනයට අපි කැමති නැහැ. මා දන්නේ නැහැ ගරු සභාපතිතුමනි මහාවංශයේ කියනවා අපි පුටුවකට ගහගත්ත අයිය මල්ලිගෙන් බිහි වෙච්ච ජාතියක් කියලා. ඒක නිසාද මම දන්නේ නැහැ මෙහි. ඒක බේරගන්නත් සබුද්ධික වුණු ඉන්දියානු ප්‍රඥෙක් ඇවිල්ලා තමයි ඒකත් බේරුවේ අපි. මම දන්නේ නැහැ මේකේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා. අපේ ඉතිහාසයේ පුරාම තියෙන්නේ බලය පිළිබඳ තියෙන කෑදරකම. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ කාලයේදී සිදු වුණු අපහසුකම් නැත්තම් වැරදි කියලා අනිත් අය කියපු දේවල් නිසා ආරාධනය කළා. සියල්ලන්ටම ආරාධනය කළා. පළමුව එක ඕල් පාටි කොන්ෆරන්ස් එක සියලු පක්ෂ එක කතා කරන්න. ආවද? ආවේ නැහැ. ඊළඟට මම හිතන්නේ මට මතක හැටියට ඕනෑම කෙනෙකුට එන්න කිව්වා බාර ගන්න අගමැතිකම. ආවද? නැහැ. කොන්දේසි පැනෙව්වා. කොන්දේසි 17ක් පැනෙව්වා පළමු වතාවට. ඊළඟට කොන්දේසි 4ක් පැනෙව්වා. මම හිතන්නේ හර්ෂ ඩිසිල්වා මහත්මයාට කිව්වා ඇවිල්ලා බාර ගන්න කියලා. බාර ගන්න ඇවිල්ලා කියලා නොකිව්වේ මං හිතන්නේ අර වසන්ත යාපා බණ්ඩාරට විතරයි මං හිතන්නේ. මන්ත්‍රීතුමාට විතරයි නොකිව්වේ අනේ ඇවිල්ලා අගමැතිකම බාර ගන්න කියලා. ඔක්කොම විරුද්ධව තිබුණා. ආවද කවුරුත්? ආවේ නැහැ. මොකද අභියෝගයේ ඒ තරම් ගැඹුරු නිසා. අභියෝගයට මුහුණ දෙන්න කවුරුත් බැරි වුණු නිසා. දැන් ඒක නිසා අභියෝගයේ බාර අරගෙන මාස 9ක් වෙනවා. මේ රටේ තිබෙන සියලු ප්‍රශ්න නෙමෙයි, නමුත් මහජනයාට දැවෙන බඩගින්න, මහජනයාට දැවෙන ප්‍රධාන ප්‍රශ්නය ගෙදෙට්ට ගේන හාල් එක උයා ගන්න අවශ්‍ය කරන ගෑස් එක ලැබී තිබෙන නායකත්වයක් තිබෙනවා. මා ජනාධිපතිතුමාට යෝජනාවක් කරනවා. මාස 9ක් ඔබතුමා බලයේ ඉඳලා තියෙනවා. තව මාස 18ක් තිබෙනවා. නොවැම්බර් සැප්තැම්බර් මාසේ 24 වෙනි 2024 ඔබතුමා ජනාධිපති වර්ණයකට යා යුතුයි. විපක්ෂය දිගින් දිගටම මැතිවරණ ඉල්ලන නිසා මැතිවරණයක් දෙන්න. මැතිවරණයක් දෙමු අපි. හැබැයි ඒ මැතිවරණය අපි දෙන්න ඕනේ ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ජනාධිපති මැතිවරණයක් දෙන්න. ඇයි මම එහෙම කියන්නේ? මාස 9ක් තියෙනවා. මාස 18න් දෙකට බෙදපුවාම. මේ මාස 9 විපක්ෂයට කියන්න
අතුමා විනාඩි තව දෙකක්
වෙලා වැඩ කරමු කියලා.
කාලය තියෙන්නේ.
ඒ එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කට්ටියත් එක්ක අපි එකතුලා වැඩ කරමු. එවිට ආර්ථික, සමාජ, දේශපාලන
වේදිකාව සමතුලිත වෙනවා. ඊට පස්සේ එයාට කියන්න පුළුවන් එකට පොරොන්දුව මොකද්ද? මාස 9කට කලින් මම ජනාධිපතිවරණය කැඳවනවා. දැනටත් හතර දිනක් රෙඩි වෙලා ඉන්නවානේ. ගරු විපක්ෂ නායකතුමා නිතරම කියනවා එතුමාගේ ආණ්ඩුව බිහි කරනවායි කියලා. ඒක මම හිතන්නේ උපකල්පනය කරන්නට පුළුවන් එතුමා ජනාධිපති වෙන්න සූදානම්ක් තිබෙන බව. ඊළඟට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දැන් වේදිකාවල හඳුන්වන්නේ අපේ ජනාධිපති කියලා. එතුමත් ඉතාමත්ම ප්‍රීතියෙන් අපුඩි ගහලා ඒක පිළිගන්නවා. ඊළඟට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා එතුමා ඉදිරිපත් වෙනවායි කියලා තුන්වෙනියා. ඒකට විරුද්ධව මගේ මිත්‍ර චාමර සම්පත් දිසානායක කිව්වා ඔහුත් ඉදිරිපත් වෙනවා මෛත්‍රීපාලට විරුද්ධව ඒක ඡන්දයක් කරගන්න කියලා. දැන් හතර දිනක් ඉන්නවා. එහෙනම් මේ තරඟය අපි පටන් ගමු. තරඟය පටන් ගන්න මම කියන්නේ මාස 9කට කලින් ජනාධිපතිවරණය කැටවන්න. ජනවාරි මාසයේ ලබන අවුරුද්දේ. එතනදී එතුවක් වැඩ කරන්නට පුළුවන් අවකාශයක් හදාගන්න. ඒ අවකාශයේ මාස 9ක්. එහෙනම් මේ රටේ තවමත් නොයපුදුණු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට කැමති කණ්ඩායමක් එක්ක අපි වැඩ කරමු. ඊට පස්සේ සමානුපාතිකව තරඟයට ඇතුල් වෙන්න පුළුවන් ඕනෑ කෙනෙකුට ඇතුල් වෙන්න කියලා අපි ආරාධනය කරමු. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එයයි සම්මුතවාදී ප්‍රජාතන්ත්‍රවාදය. කඩාවැටුණු නිව්සීලන්තයේ ගොඩ ගැස්සේ එහෙමයි. කඩාවැටුණු ප්‍රංශයේ ගොඩ නැගුණේ එහෙමයි. නමුත් අපි කරන්නේ මොකද්ද? ග්‍රීකයේ වගේ අයර්ලන්ඩ් වගේ බෙදිලා වාමාංශිකර දක්ෂිණාංශද ජාතිකවාදීද ජාතිවාදීද කියලා කියන කතාව
නිසා
මේ රටේ උපදින්නට නියමිත දරුවන්ගේ අනාගතය වලලලා මේ රටේ තවදුරටත් අන්ධකාරයට ඇදලා දාන්න දේශපාලනයේ වෙනුවට let us talk about consociational democracy, let us talk about cooperative democracy, let us talk about how we can work together. And I think that is the example, honorable member, that is the confidence that we should give it to the international investor community as well as to the international political community. I pray and I believe and I earnestly ask all the leaders of this country and political leaders to come together to rescue this our motherland at this critical juncture. I thank you, sir.
Thank you, honorable member. ඊළඟට ගරු පාටලි චම්පික රණවක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වරායනගර ව්‍යාපෘතිය පිළිබඳ අද ඉදිරිපත් කර තියෙන මේ පනත් කෙටුම්පත තුල මේ වරායනගර ව්‍යාපෘතිය ඇතුළාන්ත කතාව අප සියලු දෙනාම දැනගත යුතුයි. වරාය නගරයක් පිළිබඳ මූලික අදහස ආවේ 1998 ආසියානු සංවර්ධන බැංකුව විසින් දකුණු වරාය පිළිබඳ ගෙනාපු යෝජනාවත් එක්ක. ඉන් පස්සේ 2002 පත්වෙච්ච එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ වරාය නගරයක් යෝජනා වෙලා තිබුණා වරාය ඇතුළේ. ඉන් පස්සේ ඒ දියකඩනය ඇති කළාට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් දකුණු වරාය සඳහා මතුවුණා ගැටලුවක්. දකුණේ සිට උතුරට වැලි ගමන් කරන ප්‍රවාහයක් තිබෙන නිසා ඉබේම දූපතක් ඇතිවීමේ තත්ත්වය ඇති වෙලා ඒ අනුව තමයි CCC කියන චීන සමාගම මේ යෝජනාව ගෙනාවේ මූද ගොඩ කරලා වරාය නගරයක් බිහි කර ගැනීම සඳහා. 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ වරාය නගරය පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක ඒ පිළිබඳව තිබිච්ච නොයෙක් කුතුහලයන් එක්ක විවේචන එක්ක විරෝධතා එක්ක එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා අජිත් දී කොස්තා මහත්මයාව පත් කළා මේ පිළිබඳව හොයා බලන්න. ඒ අනුව එතුමා මාස කීපයකට පස්සේ ඒ පිළිබඳ වාර්තාවක් ලබා දුන්නා. නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා. ඒ වගේම 2015 සැප්තැම්බර් මාසේ ඉඳන් අපි මහනගර අමාත්‍යාංශය බාර කරගෙන මහනගර අමාත්‍යාංශය යටතේ බස්නාහිර පළාතේ මහනගර සැලසුම අපි 2016 ජනවාරි 29 ඉදිරිපත් කළා. ඉන් පස්සේ අපට ආරාධනයක් ලැබුණා එවකට වරාය අධිකාරිය යටතේ පැවැත්වපු මේ වරාය නගරය නැවත ආරම්භ කොට පවත්වාගෙන යාම සඳහා එන ව්‍යාපෘතිය කරගෙන යන. ඉතින් ඒ අනුව අපි එහි තිබිච්ච ප්‍රශ්න ගණනාවක් මම කැමැති පළමුවෙන්ම කතා කරන්න. පළමුවෙන්ම තුල නීතිමය ප්‍රශ්නයක්, පුළුවන් ද වරාය අධිකාරියට මේ කටයුත්ත කරන්න මූදගොඩ කිරීම ගැන කියලා? මූදගොඩ කිරීම ගැන ලංකාවේ තිබෙන නීතිය කුමක්ද කියලා? ඒ වගේ ගැටලු ගණනාවක් එක්ක තමයි අවසානයේ මේ කටයුත්ත නාගරික සංවර්ධන අධිකාරියේ යටතේ තියෙන ව්‍යාපෘතියක් බවට පත් කළේ. ඒ වගේම ස්වෛරී භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේ වරාය නගරයේ බිම් කොටසෙන් කොටසක් අදාළ චීන සමාගමකට සින්නක් කරව ලබා දීලා තිබුණා. මේ නිසාම ලංකාවේ ස්වෛරී භාවය පිළිබඳ ගැටලුවක් පැන නගීද කියන සැකය ජාතික ජාත්‍යන්තර වශයෙන් තිබුණා. අපි ඒ ප්‍රශ්නෙත් විසඳුවා. ඒ වගේම මීට සමාන මුහුදුකඩ කරන වර්ගයේ ව්‍යාපෘති කිලෝමීටර් 20ක් උතුරට කිලෝමීටර් 20ක් දකුණට ඉදිකිරීමත් මේ ගිවිසුම මගින් වසර ගණනාවකට තහනම් කළ තිබුණා. මෙන්න මෙවැනි ගැටලු ගණනාවක් අප ඉදිරියේ තිබුණා. ඒ නිසා ඒවා නැවත සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඒවා සියල්ලම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලැබෙන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වෙන පරිද්දෙන් අපි ළඟා කරගත්තා. කිසිම සින්නක්කර ඉඩමක් අපි ලබා නොදී සියලුම ඉඩම් රජයේ සන්තකයට නාගරික සංවර්ධන අධිකාරියට ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඉතාම බරපතල පාරිසරික ගැටලුවක් තිබුණා. මොකද මේ නගරය ගොඩ කිරීම සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ තිබුණේ EIA එකක්. ඒ වගේම නගරය ගොඩ කිරීමෙන් පස්සේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය පාරිසරික අධ්‍යයනය සිදු කර තිබුණේ නැහැ. ඒ අනුව ඔය සමහරු කියනවා මහා පමාවක් වුණ අවුරුද්දක් පස්සට ගියා කියලා. එහි තිබිච්ච ජල විද්‍යාත්මක ගැටලු අනුව කිසිම පරිසර අධ්‍යයනයකින් තොරව ඒක ක්‍රියාත්මක කළා නම් ඉතාම බියකරු ව්‍යසනකාරී තත්ත්වයන් කොළඹ නගරයට ඇති වෙන්න ඉඩ තිබුණා. පළවෙනි හේතුව කොළඹ නගරයේ මුහුදට පහතින් තිබෙන්නේ. ඒ අනුව අතිවිශාල ඉඩම් ප්‍රමාණයකට දැවැන්ත පස් ප්‍රමාණයක් ගෙනත් දැමීම නිසා මේ අභ්‍යන්තර ජලතලය එහෙම නැත්නම් වෝටර් ටේබල් එක ඉහළට මතුවීමේ තර්ජනයක් ඇති වුණා. ඒ අවට තිබිච්ච හෝටල් ගණනාවකටම ඒ ප්‍රශ්නය පැන නැග්ගා. විශේෂයෙන්ම ගොඩනැගිලි ෆයිලින් කරලා නැති පැරණි ගොඩනැගිලි වන ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි වලට යම්කිසි ගැටලුවක් ඇතිවීමේ තර්ජනයක් තිබුණා. ඊළඟට මේ කොළඹ නගරයේ ජලය මුහුදට බැස යාම පිළිබඳව තිබිච්ච ඒ තීරුව නිසා ඇතිවෙන ගැටලුව මතුවලා තිබුණා. මේ නිසා අපි ඇත්ත වශයෙන්ම මේ ජල විද්‍යාත්මක කාරණේ මේ ලංකාව විසඳ ගන්න බැරි නිසා අපි ඇත්තටම මේ රොයල් හැච්කින් කියන නෙදලන්ත සමාගම ගෙන්නලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගත්තා. ඒ උපදෙස් ලබා ගැනීමෙන් පස්සේ CCB ආයතනයත් NAR ආයතනයත් NBRA ආයතනයත් එක්ක එකතු වෙලා ඒ ගැටලු විසඳා ගන්න අපි කටයුතු කළා. ඒ නිසා කොළඹ නගරයේ ගිලා බහිනවා කොළඹ නගරයට ප්‍රශ්න ඇති වෙනවා කියන කිසිම ගැටලුවකින් තොරව ඒ වරාය නගරයේ ඉංජිනේරු මේ වශයෙන් ගොඩනගන්න අපේ ඉංජිනේරුවන්ට සහ ඒ CHEC සමාගමට හැකියාව ලැබුණු බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ඒ පළමු පරිසර අධ්‍යයනයෙන් මාර්ගෝපදේශකයන් 77ක් ලබා දුන්නා. මොකද විවිධ පෙත්සම් ඉදිරිපත් වෙලා තිබුණා, විවිධ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ මාර්ගෝපදේශයන්ට අනුකූලවයි වරාය නගරයේ ගොඩනැගුණේ. 2014 කිසිම මාර්ගෝපදේශයක් ඇතුව නෙවෙයි වරාය නගරයේ ගොඩනැගීම ආරම්භ කළා තිබුණේ. මාර්ගෝපදේශයන්ට යටත්ව ඒ කටයුත්ත කරන්න අපි කටයුතු කළා. ඒ වගේම මේ සඳහා විධිමත් වාස්තු විද්‍යාත්මක අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා අපි අර ස්වෙකෝ කියන ස්වීඩන් සමාගම ඒ සමාගම මගින් විධිමත් වාස්තු විද්‍යාත්මක ක්‍රියාවලියක් මේ කලාපයේ මොනවද ඉදි කරන්නේ, මේ කලාපයේ මොනවද ඉදි නොකරන්නේ, කොයි විදිහටද මේක කරන්නේ කියන එක පිළිබඳ විධිමත් වාස්තු විද්‍යාත්මක සැලසුමක් ගෙනාවා. ඒ සැලසුම අධ්‍යයනය කළාට පස්සේ ඒක යුරෝපීය ආකාරයට බර වැඩි කියන අදහස ඇතුව තමයි සුබාන ජොරාන් කියන සිංගප්පූරු සමාගම ගෙනල්ලා ආසියාතික ලක්ෂණ සහිතව එය නැවත සකස් කරන්න අපි ක්‍රියා කළේ. ඉතින් මම කියන්න ඕනේ මේ සැලසුම අද හිතු මතයට වෙනස් කරලා තන තන ගොල්ෆ් ක්‍රීඩාංගන ආදී වශයෙන් තන තන අද විවිධ ඉඩම් කට්ටි ඇති කරලා ඒ ඊටාම වැදගත් සැලසුම සම්පූර්ණයෙන්ම අද විකෘති කරලා තියෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ අපි 2048 දක්වා දිවෙන කාලානුරූප සැලසුමක් ඇති කළා. 2024 වෙනකොට 2024 කාලයේදී වැදගත් ව්‍යාපෘති හතරක් මේට ගෙන එන්න අපි කටයුතු කළා. එකක් තමයි මේකට අරමුණක් තිබුණේ. ඒ නිසා අරමුණක් සැපයීම සඳහා මූල්‍ය නගරයක් ජාත්‍යන්තර බැංකු ඇතුළු සියලුම බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය නගරයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ආවා. ඒ සඳහා වෙච්ච ආරම්භක ආයෝජනය ඒ CHEC සමාගමම සිදුකරන්ඩ ලබා දෙන්න ඒ අවස්ථාවේ පොරොන්දු වුණා. ඒ වගේම ජාත්‍යන්තර පාසලක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හැටියට ඒ පිළිබඳව මැලේසියාවෙත් ක්‍රියාත්මක වෙමින් තිබිච්ච
මතුමා විරාඩි දෙක කාලයක් තියෙන්නේ
එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවියේ යම් ආකාරයක සබඳියාවක් තියෙන ජාත්‍යන්තර පාසලක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් අපි යෝජනා කරලා තිබුණා. ජාත්‍යන්තර රෝහලක් සිංගප්පූරුවට හැමෝම දුවනවා. ඒ නිසා මේ මවුන්ට් එලිසබෙත් ආයතනයත් එක්කම ජාත්‍යන්තර රෝහලක් ඇති කරන්න, ඒ වගේම අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් ඇති කිරීම සඳහා වෙන යෝජනාවකුත් අපි ගෙනල්ලා තිබුණා. ඉතින් මේ යෝජනා එකක්වත් අද ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම ඒ ටික ක්‍රියාත්මක වුණා නම් මේ ඇතිවෙච්ච දවැන්ත ආයෝජනයේ විපුල ඵල ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම අර දින 52 කුමන්ත්‍රණය සිදු නොවුණා නම් ඇත්ත වශයෙන්ම එහි සේල් සෙන්ටර් එක විවෘත කළා මේ ව්‍යාපෘති ආරම්භ කරන්නයි අපි කල්පනා කරලා හිටියේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ ක්‍රියාවලිය අද ඉදිරියට ගෙනියනවා නම් බංකොලොත් රටක් තුල මේ පිළිබඳ නව සැලසුමක් ඇති කරගත යුතුයි. මොකද පසුගිය වසර කීපේ ලංකාවට පැමිණිච්ච විදේශ ආයෝජන වලට වඩා වැඩි ලංකාවෙන් පිටරටට අපේ විදේශ ආයෝජන හරහා ගෙනිච්ච ලාභාංශ ප්‍රමාණය 2020 දී මිලියන් 225ක් 2021 දී ඩොලර් මිලියන් 205ක් ආයෝජන වලට වඩා වැඩියෙන් ගෙනින් තියෙනවා විදේශයට profit repatriation හැටියට. ඉතින් ඒ අනුව මේවට ආයෝජන ගෙන එන්න නම් මේ නීති පද්ධතිය මේ වරාය කොමිෂන් සභාව පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සඳහා දැන් මේ බංකොලොත් රටක් ඇතුලේ නව උපාය මාර්ගයක් අවශ්‍යයි. ඒක නිසා මේ නව උපාය මාර්ගය සකස් කර ගැනීමට මේ කොමිෂන් සභාවට සහ ඒ අදාළ ආයතන කටයුතු කළ යුතුයි. මේ නව තත්ත්වයන්ට ගැලපෙන, මොකද පැරණි තත්ත්වයට අනුකූල වෙන පරිද්දෙන් කිසිදු ආයෝජනයක් ලංකාවට මේ දිගු කාලීන වෙන්නේ නැහැ. මොකද මේ ඩොලර් නැවත
අන්තිමා වෙලාව අසනයි
බංකොලොත් රටක නොමැති නිසා. ඒ නිසා මේ නව උපාය මාර්ගයක් ඇති කරගත යුතුයි. ඒ වගේම මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන අපේ කණ්ඩායමට, මේ සඳහා කැපවෙච්ච අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ඒ කණ්ඩායමට, ඒ වගේම අපි කියන්න ඕන වෛරී දේශපාලනයේ විසින් 2019 පත්වෙච්ච ජනාධිපතිතුමා සහ ඒ රජයේ විසින් රහස් පොලිසියට මේ ආයතනයේ අපේ නිලධාරීන් විටින් විට අතිවිශාල ප්‍රමාණයක් ගෙනිච්චා. ඒ අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මාස 36කින් කෙරෙන්න තිබිච්ච ව්‍යාපෘතියක් මාස 29කින් ඉවර කිරීම ගැන. ඒ නිසා අද අපිට පෙන්ලා තියෙනවා ලයිට් රේල්වේ එක නැවැත්වීමේ වෛරී දේශපාලනය, ඒ වගේම මේකට ආපු ආයෝජන නතර කිරීමේ වෛරී දේශපාලනයේ ප්‍රතිඵල දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මෙතනින් ඔබටවත් මේ පිළිබඳව නව උපාය මාර්ගයක් ඇතුව කටයුතු කිරීමට රජය කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙමින් මම නිහඬයි.
බොහොම ස්තුතියි ගරු අන්තතුමා. ඊළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මතුමා විනාඩි 25ක කාලයක් තියෙනවා.
ප්‍රලසනේ සභාපතිතුමනි, අද දිනේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝග දෙකක් ඉදිරිපත් කරන මේ අවස්ථාව මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්න දෙයක්. සම්පිකර අනව කැමැතුමත් කිව්වේ මේක ඉතාම වටිනා ව්‍යාපෘතියක්. මං හිතන්නේ එතුමා පහුගිය රජයේ කාලේ මේකට බොහොම උනන්දු වෙච්ච අමාත්‍යවරයෙක් හිටපු ඇමතිවරයෙක්. ඒ නිසා මේ ව්‍යාපෘතියේ වටිනාකම එතුමා කතා කරේ. මං හිතන්නේ අද ජනාධිපතිතුමා අපේ තරුණ අමාත්‍යවරයෙක් මේ විෂයට වෙනම සම්බන්ධ කරලා අපේ දිලුම් අමුණුගම ඇමතිතුමා මේ විෂය එතුමාට බාර දීලා මේ වගකීම අභියෝගය එතුමාට බාර දීලා ක්‍රියාත්මක කරන අවස්ථාවේ තමයි අපි මේ විවාදයේ ගියේ. අපි දන්නවා මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ 2014 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා මහින්ද රාජපක්ෂේ වකට හිටපු ජනාධිපතිතුමා චීන රජයේ අග්‍රාමාත්‍යතුමා ලංකාවට ගෙනෙල්ලා 2015ට පෙර ශ්‍රී ලංකා පොදු ජන රජ පෙරමුණු රජය යටතේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. ඒ වගේම මට මතකයි චම්පිකරණවක අපේ හිටපු ඇමතිතුමාලගේ ආණ්ඩුව බලයට පත් වෙලා 2015 දිනපු ගමන් චීනේ අග්‍රාමාත්‍යවරයා මුල්ගල් තිබ්බ මුල්ගලට පයින් ගැහුවා. පයින් ගහලා මුහුදට දැම්මා. ඒ තමයි මේ වටිනා ව්‍යාපෘතියට ඔය ඉස්සරහා විපක්ෂයේ ඉන්න වැඩි පිරිසක් කරපු දායකත්වේ. එදා 2014 මේ ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කරා නම් මේක 2017 වෙනකොට ඉවර වෙනවා. මේක 2017 වෙනකොට ඉවර කරා නම් මේ රටට පාස්කු ප්‍රහාරය වෙන්න කලින්, කොවිඩ් වසංගතය හැදෙන්න කලින් මේ පොසිටිව් ව්‍යාපෘතියට ආයෝජක ඇවිල්ලා ඉවරයි. මේ ව්‍යාපෘතිය සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ US බිලියන 15ක වගේ ආයෝජනයක් ඇතිතල පාසුකම් සඳහා. නමුත් ඒක නෙවෙයි මේකේ වෙන්නේ. මේකේ අපි බලන්න ඕනේ මේකේ කෑෂ් ෆ්ලෝ එක, ට්‍රේඩ් වැලියු එක. අවුරුද්දකට බිලියන 100කට වැඩිය මුදලක් සංසරණය වෙනවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා නම්. ඒ නිසා පළමුවෙන්ම විපක්ෂයේ කතා කරපු ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ ව්‍යාපෘතිය ගැන තමුන්නාස්සලාට හැමදාම මොලේ පහළ වෙන්නේ පහුවෙලා. තමුන්නාස්සලා එදා 2014 තමුන්නාස්සලා චීන අග්‍රාමාත්‍යවරයා ගෙනෙලා මුල්ගල් තිබ්බෙකට මුල්ගල කඩලා පයින් ගහලා මුහුදට දාපු එකේ ප්‍රතිඵලය තමුන්නාස්සලාට චීන ආණ්ඩුව අවුරුදු 3ක් යනකම් 7-5ක් මුදල් දුන්නේ නැහැ. චීන පස්සේ ගිහලා වැඳලා තමයි චීන රජයත් එක්ක එකගතාවයකට ආවේ. චීන අග්‍රාමාත්‍යවරයා වෙනත් රටකට ගිහිල්ලා ආයෝජනයකට මුල පුරන අවස්ථාවක්. අපිට මතකයි 2015 වේදිකාවේ තමුන්නාස්සලා කියපු දේවල්. තමුන්නාස්සලා කිව්වා චීනේ කොලනියක් මේක කියලා කිව්වා. චීනෙට පාවා දුන්නා කියලා කිව්වා. මේක ඇතුළට යන්නකොට වීසා ගෙනියන්න ඕනේ කිව්වා. තමුන්නාස්සලා විශාල චෝදනා ගණනාවක් එල්ල කරා. තමුන්නාස්සලා එක්තරා රූපවාහිනී නාලිකාවක් මේකට විරුද්ධව විශාල කැම්පේන් එකක් කරා. ඒ නාලිකාවම ඊට පස්සේ සමාගමෙන් ලොකු ගාණක් අරගෙන ආපහු කැම්පේන් එකක් කරා පෝත් සිටි එක හොඳ ව්‍යාපෘතියක් කියලා. ඒ නිසා අපි පළමුවෙන්ම මතක තියාගන්න ඕනේ මේක ලංකා දේශපාලන අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් කියලා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අපි දැක්කා ලෝකේ රටවල් මම දැක්කලා තියෙනවා අපේ ඩුබායි, ඒ වගේම හොංකොං, සිංගප්පූර්, ඒ වගේම මොරිෂස් වගේ රටවල් වල මේ වගේ ව්‍යාපෘති හදලා ඒ වෙලා තියෙන ආර්ථික ප්‍රතිලාභ ලබලා තියෙන හැටි අපි දැක්කා. මුලස්සනේ සභාපතිතුමනි, අපි මේ ව්‍යාපෘතිය 2014 ආරම්භ කරලා මේක 2017 අවසන් කරා නම් 2017 වෙනකොට අපේ රටේ මේ ආයෝජක ඇවිල්ලා එහෙනම් අපිට මේ ජාත්‍යන්තර මූල් අරමුදකලා යන්න ඕනේ නැහැ. මේ ආර්ථික අරමුදයට අපි මූණ දෙන්නේ නැහැ. ඒ 2017 ඒ ව්‍යාපෘතිය අවසන් කරලා ආයෝජක ගෙනාව නම් පාස්කු ප්‍රහාරය වෙනකොට මේ කොවිඩ් එනකොට අපිට ආයෝජක ඇවිල්ලා ඉවරයි. ආය යන්න දෙයක් නැහැ. එවනම් මේක ඉදි වෙලා ඉවරයි. ඒ නිසා මේක 2014 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ආරම්භ කරපු වෙලාවේ චීන අග්‍රාමාත්‍ය වෙලා ඇවිල්ලා ආරම්භ කරපු වෙලාවේ ඒ සැලසුම් කරපු විදියට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා නම් මොනම හේතුවකටවත් මෙවැනි පසුබෑමකට යන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ මේ ව්‍යාපෘතිය වැඩ කටයුතු නිම වෙනවත් එක්කම පාස්කු ප්‍රහාරය ආවා. ඒ වගේම කොවිඩ් වසංගතය ආවා. මේ පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් එක්ක ආයෝජ්‍ය එන එක පොඩ්ඩක් ඇලිමැලි කරා. ඒ නිසා විශාලයේත් එක්කම ඊළඟට ආර්ථික කඩාවැටීමකට ගියා. ඒ නිසා මේ වගේ ඉකනොමිකල් සෝන් එකක්, මේ වගේ ආර්ථික මර්මස්ථානයක් හදනකොට, මේ වගේ දෙයක් හදනකොට ආයෝජකයෝ බලනවා. ඉතින් එක පැත්තකින් පාස්කු ප්‍රහාරය, තව පැත්තකින් ආර්ථික කඩාවැටීම, ඒ සියලු දේත් එක්ක තමයි අද ගරු අමාත්‍යතුමාට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි 2017 ඒ નિયમિત පරිදි මේ ව්‍යාපෘතිය අවසන් කරලා ඒ નિયમિત පරිදි කරා නම් අද වෙනකොට ලෝකේ අර කිව්වා වගේ මේ අනෙකුත් රටවල් වගේ ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් හැටියට මේ පෝත් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මේක ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි කරපු ව්‍යාපෘතියක්. අපි අක්කර 500ක මොහොත පෙරව්වා. මේක මට මතකයි, මෙතන නෑ අනුර කුමාර සනායක මහත්තයා. අද එතුමාගේ මට මතකයි, එතුමා කිව්වා මේ කොහොමද මේක කරන්නේ. මම දැක්කා එතුමා රැස්වීමක කියනවා කඩන ගල් කියුප් ගාන ගල් ගාන කියලා. එහෙම කරොත් ලංකාවේ ගල් වලවල් නෑ කියලා කිව්වා කඩන්. එහෙම තමයි අනුර කුමාර සනායක. ඒ නිසා අනුර කුමාර තියෙන දේවල් ගැන අපි එච්චර කියන්න ඕනේ නෑ. මේ රටේ ඉන්න ලොකුම ටොම්පචා කියන කතා කවුරුත් තේරුම් ගන්න තියෙනවා. එතුමා කියන බොරු අහුවෙලා තියෙනවා සියලු දෙනා. එතුමා පෝට් සිටිය ගැන කියපු කතාවම අහන්නකෝ. එතුමා කඩනවා කියපු ගල් කියුප් ගැන බලන්න කොහොමද පුරවන්නේ කියලා ඇහුවා. අද මේ රටේ අද එතුමාගෙන් මහන්න ඕනේ. එතුමා මොකද්ද කියන්නේ මේ පෝසිටි ව්‍යාපෘතිය පිළිබඳ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක්. ඒ නිසා කරු හැමතිතුමා, අපි විශ්වාස කරනවා ඔබතුමා තරුණ අමාත්‍යවරයෙක් හැටියට. මම හිතන්නේ මේ වෙනකොටත් ආයෝජකයන් 7 දෙනෙකුට අසන්න ප්‍රමාණයක් මේ සඳහා පැමිණිලා තියෙනවා. අය වත්මන් ජනාධිපතිවරයා මේ ආර්ථික අර්බුදය ගොඩගනිමින් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමාට මේ ලැබුණ අභියෝගය ජයග්‍රහණය කරා ගෙනියලා මගිතන ඔබතුමාට හොඳ අමාත්‍යංශ විදේශ ආයෝජන සහ ඒ වගේම පෝත් සිටි ව්‍යාපෘති ඔබතුමාට හොඳ අමාත්‍යංශයක් දෙන අපේ දිස්ත්‍රික්කයේ තරුණ අපේ සහෝදර අමාත්‍යවරයෙක්. අපි විශ්වාස කරනවා අපේ වෙච්ච මේ අඩුපාඩුකම් සියල්ල හැරගෙන ඔබතුමාට මහනුවර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් හැටියට අපට ආඩම්බරෙන් කියන්න මේ රටට මේ ආර්ථික මර්මස් මේ ආර්ථික අපේ රටට ආර්ථිකයට ශක්තියක් වෙන්න මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා ගරු ඇමතිතුමනි ඔබතුමාට සුබ පතනවා. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි, අද මේ ව්‍යාපෘතිය ගැන කතා කරත් විපක්ෂයේ කවුරුත් පෝට් සිටියක් ගැන කතා කරේ නැහැ. එක මහත්යෙක් ශාෆ්ට් මහත්යෙක්ගේ මරණ ගැන කතා කරා. තව මහත්යෙක් මැතිවරණ ගැන කතා කරනවා. ඒ නිසා විපක්ෂයේ කවුරුවත් අද මේ මැතිවරණය ගැන කතා කරේ නැහැ. අපේ මහනුවර දිස්ත්‍රික්කෙත් අපට හැමදාම මැතිවරණ කොමිසමට පෙත්සම් ගන්න මන්ත්‍රීතුමත් ඉන්නවා. එතුමත් මං හිතන්නේ මැතිවරණය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මගේ මිත්‍රයා, ඒ නිසා මම කියන්න ගත්තේ මුලින්ම මුලස්සනේ සභාපතිතුමනි මේ මැතිවරණය පිළිබඳ. මේ මැතිවරණය පිළිබඳ නම් අපට කිසි ගැටලුවක් නැහැ. දිලුම් ඉන්නවා, අපි ඉන්නවා, අපි ලෑස්ති. ඔබතුමාලා ඕන වෙලාවක මැතිවරණය තියන්න අපි ලෑස්ති. මට උදාහරණයක් ගන්න තියෙන මං ගැනයි තමුණාසල නාවල පිටි ඇවිල්ලා බලන්න මම රැස්වීම 150ක් දීලා තියෙනවා. මම එක ඡන්ද මැදස්සාන රැස්වීම පහත් වෙලා උදේ 8ට පටන් ගන්න. සතියේ දවස්වල උදේ 8ට. තමුණාසලගේ ඔය හෙලිකොප්ටරේ රැස්වීම අපි දැක්කේ නැහැ කොහෙවත් දිස්ත්‍රික්කවල. තමුණාසල අපේක්ෂකව ගැඳවනා දැකලා තිබ්බා. හැබැයි අපි එහෙම නැහැ. අපි ගමට ගිහලා රැස්වීම තිබ්බා. අපි දහස් ගණන් ගෙනලා මහින්ද මහත්තයා ගෙනිලා අපි රැස්වීම තිබ්බා. ඒ නිසා අපි ලෑස්ති ඕනේ වෙලාවක මැතිවරණයක් තියන්න. තමුණාසල මොකද්ද? දැන් හෙටත් අපි ලෑස්ති. හෙටත් අපි ලෑස්ති. ඒ නිසා අපි කියන්නේ අපට මැතිවරණයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපිට තමුණාසල ඕනේ වෙලාවක මැතිවරණේ තියන්න. ඒ මැතිවරණයට අපි සූදානම්. අපි ලෑස්ති තමුණාසල මැතිවරණේ තියන්න. අපිට ප්‍රශ්න තියෙන මේ මැතිවරණ කළා අපිටත් ප්‍රශ්නයක්. මොකද අපි පහුගේ කාලේ පුරා රැස්වීම් තියලා මිනිස්සු ගොනු කරලා ගෙයින් ගෙට ගිහිල්ලා අපිත් වැඩ කරා. තමුණාසල අවිලා බලන්න අපි රැස්වීම් තියලා තියෙන නිසා අපිට මැතිවරණයේ පිළිමද ප්‍රශ්නයක් නැහැ. අපි ඕනේ තියෙන වෙලාවක මැතිවරණයට අපි ලෑස්ති. ඒ නිසා හැබැයි අපි මැතිවරණ ගැන කතා කරන්න විපක්ෂයට දෙයක් කියන්න ඕනේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාව නාවල පිටි. අවිලා තිබ්බ රැස්වීම. කීයද හිටියේ? කිරියල් ඇමතිතුමාම පිළිගත්තා ඉන්දියා 700යි. ගම්පල කීයද ඉන්දියේ? ඒගොල්ලන්ගේ තොරතුරු අනුව 800යි. කොත්මලේ කීයද ඉන්දියේ? 300යි. අකුරණ 500ක් නැහැ. හරි. ඒ නිසා අඩු ගානේ තමුණාසල ඡන්ද ගැන කතා කරනවා. තමුණාසලට මිනිස්සු 1000ක් ගේන්න පුළුවන් වුණත් අඩු ගානේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ රැස්වීමට මිනිස්සු 1000ක් එනවද කියලා කියන්නකෝ. හැබැයි තමුණාසල අරගල කරලා ඔක්කොම කරලා අපි නාවල පිටේ මහින්ද මහත්තයා ගෙනලා අපි 4500ක් ගෙනාවා. අපි ගෙනාවා. හැබැයි තමුණාසල මේ ජනාධිපති පුටුවට ඇඳගෙන ඉන්න තමුණාසලගේ ආසනය කීයද? මොකද්ද? මොකද්ද? තමුණාසේ ඔබතුමා යටිනුවර පුළුවන් නම් රැස්වීමක් කරන්නකෝ වෙන කොහෙවත් ඕනේ නැහැ. ඔබතුමා යටිනුවර ඔයා යටිනුවර ගේන්නකෝ මිනිස්සු 500ක්. තමුණාසේ 500ක් යටිනුවර ගේන්නකෝ. මම කියන්නේ මගේ අභියෝගය ඔබතුමා යටිනුවරට මිනිස්සු 500ක් ගේන්නකෝ. ඒ නිසා മന്ത്രിතුමා අපිට කියන්න පුළුවන්. ඔබතුමාලා අපි එකට ඡන්දෙ ඉල්ලුවානේ කියන්න පුළුවන්. තමුණාසේලා දැන් හෙලිකොප්ටරෙන් ඡන්දෙ ඉල්ලුවා. තමුණාසේලා හෙලිකොප්ටරෙන් ඡන්දෙ ඉල්ලුවා. අපේ ජීල් පීරිස් ඇමතිතුමා අපි බොහොම ගරු කරන ඇමතිතුමා එතුමත් හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡා තියලා එතුමත් කියනවා මැතිවරණ තියන්න කියලා. තමුණාසේලා කියනවා. කවුද බණ්ඩාර මහත්තයා? ඉතින් නෑ යටිරුව රාසනේ මම බලන්න. තමුණාසේ ගැන කලබල වෙන්න එපා. ඉතින් මම ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමාලගේ පක්ෂ නායකයා කවුද? ද හෙලිකොප්ටරේ ඔබතුමාලා ඡන්ද ඉල්ලන පක්ෂයේ නායකයා ඔය හැපැත් ඉන්න ගොඩේව මහත්තයා නේද? එතුමා තමයි ඔබතුමාලගේ පක්ෂේ නායකයා. ඉතින් අපි සුබපතනවා. මම අපි සුබපතනවා දල සලහ පෙරුම මැතිතුමාලට, විමල් වීරවංශ මැතිතුමාලට, මේ ජීඑල් පිරිස් සමතුමාලට ඔබතුමාලා ඉල්ලන පක්ෂේ නායකයා නාලක ගොඩහේව මහත්තයා. ඉතින් අපි සුබපතනවා. අපි බොහොම හොඳයි. අපි හරිම සතුටුයි නාලක ගොඩහේව මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා වගේ කෙනෙක් පක්ෂ නායකයෙක් හැටරපත් කළ තමුණාසලා ඡන්ද ඉල්ලන එක ගැන. අපේ ජීඑල් පිරිස් සමතුමාත් හැමදාම ජීඑල් පිරිස් සමතුමාත් හැමදාම ඡන්දෙ ඉල්ලනවා. මම හිතන්නේ එතුමා ඡන්දෙ ඉල්ලන්න කලින් ඉස්සෙල්ලාම ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක ඡන්දයක් ඉල්ලලා බැලුවනම් පළවෙනිට හොඳයි. ඒකෙන් දිනන්න පුළුවන් නම් ඡන්ද ගැන කතා කරන්න කමක් නැහැ. ඒ නිසා ගමේ ග්‍රාම සංවර්ධන සමිතියකට ඉල්ල ගන්න බැරුව අපි ඔබතුමාලට කියන්නේ ඔබතුමාලා ඔය කියන ඔබතුමාලා වෙනම හදලා ඔබතුමාලා හෙලිකොප්ටරයක් හැදුවා. අපේ මිත්‍රයෝ, අපි විරුද්ධ නැහැ. අපේ මිත්‍රයෝ දල සැබදතුමා ඔබතුමාලා අපේ ඔක්කොම හිතවත් මිත්‍රයෝ. අපි ඔබතුමාලා හිතුවේ ඔබතුමාලා බලාපොරොත්තුනේ මේ පක්ෂෙන් කැඩිලා තමුණාසලට එක්කවුවේ කියලා. තමුණාසලට එහෙම දෙයක් උනේ නැහැ. අද මම කිව්වා කියලා මතක තියාගන්න. තමුණාසලා ගිහිල්ලා හිටගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව. ඔතන ඉන්න තමුණාසලා ගිහිල්ලා හිටගන්නේ කොහෙද කියලා බලන්න. නෑ අපි පක්ෂේ එහෙම තියාගෙන ඉන්නවා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඉන්නේ. ඒ අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඉන්නේ. ඒ නිසා තමුණාසලා මතක තියාගන්න. තමුණාසලා මතක තියාගන්න. හැබැයි මගේ මිත්‍රයා වසන්ත මල්ලි කිරියල්ල මහත්තයා නම් ඔයාලට නොමිනේෂන් දෙන්නේ නැහැ. ඒක පැහැදිලිව කිරියල්ල මහත්තයා නම් නොමිනේෂන් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට අපි කියන්නේ එන්න අපිත් එක්ක ආපහු. අපි ලෑස්ති ඔබතුමාට සමාව දෙන්න. ඒ නිසා ඔබතුමාලා අපිත් එක්ක එන්න. අපි ආපහු එක්කව් වෙලා මේක කටයුතු කරමු. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා.
ගරු සභාපතිතුමා, ඇත්තම අපේ ගරු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා, එතුමා රනිල් වික්‍රමසිංහත් එක්ක අලියාගේ නැට්ටේ එලිලා ඉන්නවා. නැට්ටේ එලිලන ගමන් පොහොට්ටුව අලියාගේ නැට්ටේ එලලා අපිට කියනවා.
හරිද?
කවුද ඉන්නේ?
රනිල් වික්‍රමසිංහ මහත්තයාට රෑට දුරකථනයෙන් කතා කළා වගේ ෆෝන් එකේ තියෙනවනේ රෙකෝඩින් එක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක කරපු සංවාදේ මන් දැන් දාන්නද? ඔබතුමාගේ ඔබතුමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු සංවාදේ දාන්නද මං? මම ඔබතුමාව එහෙම අපහසුතාවයකටපත් කරන්න කැමති නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කතා කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිකං ඉල්ලලා
අපි කිසිම පක්ෂයක ඉල්ලීලා නැහැ. අපිට කතා කරාට අපිට කතා කරන හැමෝම හැබැයි කතා කරාට කිසිම පක්ෂයකට අපි පාවා දෙන්නේ නැහැ. අපි දුන්න ජනතාවට
හරි හරි හරි. රයිට්. නැහැ එතුමා පිළිගන්නවා අපි කතා කරාට ඇමතික ඒ වොයිස් රෙකෝඩින් එකේ ඇමතිකම ඉල්ලන කැලල කපලා කමන්නේ නැහැ. මෙමෙ ඔබතුමා ගන්න ට්‍රයි කරා දුන්නේ නැහැ කමන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඉල්ලන එකක් ඉල්ල ගන්න අපේ දිස්ත්‍රික්කයටනේ හම්බුණා. ඉතින් අපි මේ පිළිබඳ විරෝධතාවයක් නැහැ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි කියන්නේ අපි නෑ මට තේරෙනවා. මට වේදනාව තේරෙනවා. මට තේරෙනවා. දැන් ඔයාගේ ළඟ ඉන්න එක්කලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මුදල් ලැබතිකම ඉල්ලලා අර හිරගේ අර බින්ගේ ඇස්සේ දවස් 4ක් නැවතිලා හිටියා. අරගලේ වෙලාවේ බින්ගේ ඇස්සේ නැවතිලා බින්ගේ ඇස්සේ ඉඳියා දවස් 4ක් ඇවිල්ලා උදේ දවල් රෑ ඉල්ලනවා මට මුදල් ලැබතිකම දෙන්න කියලා. මට මුදල් ලැබතිකම දෙන්න කියලා බින්ගේ ඇස්සේ හිටියා. ඉතින් අපි එතන හිටියා. අපි අදත් ඉන්නවා. අපි අදත් මම අදත් ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය වෙනුවෙන් ඉන්න කෙනෙක්. මම අදත් ඉන්නවා. හැබැයි අපි අරගලේ වෙලාවේ ගල්ගුවාස්සේ ඉඳලා ඇමතිකම් ඉල්ලුවේ නැහැ. අපි ඒව ඉල්ලන්න කියේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මම ඔබතුමාලට කියන්නේ ඔබතුමාලා ඔය හෙලිකොප්ටරේ ගිහිල්ලා අපේ මිත්‍රයලාට අපි කියන්නේ දැන් ඔබතුමාලගේ දෙන්නෙක් විතර අපිට කතා කරවා ඉන්න අපි ගන්න නැත්තේ අපේ දෙන හිතවත්කම් නරක වෙයි කියලා මම කියන්නේ. ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔයාලගේ පක්ෂේ නායකයා පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔයාගේ දැන් චන්ද්‍රසේන ඇමතිතුමාට කතා කරනවා හොරෙන් ආපහු එන්න. SM ට කතා කරනවා. අපිට කතා කරනවා. ඉතින් මේ කතා කරනවා. ඒක තමයි මම ඔබතුමාලට කියන්නේ. ඉතින් ඔබතුමාලට මේ ප්‍රශ්නේ පිළිබඳ අපි කියන්නේ අපට තේරෙනවා. අපිට there is no point of order. That's not fair, sir. ඒක පොයින්ට් එකක් නෑ. හරි. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ?
පණතට රනිල් වික්‍රමසිංහට හිරේට ගියාට පස්සේ අපිට නින්දියනවා කියලා අපේ
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුරකථනයෙන් කතා කරන සංවාදේ මට මගේ මිත්‍රයින් දමන් දාන්න. අනේ සර් මට මොකක් හරි බුද්ධ ශාසන හරි කමක් නැහැ. රාජ්‍යමතිකමක් දෙන්න.
හරි.
අන්තිමට මම එතුමාගේ නම කිව්වේ නැහැ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමා අවසානයේ බුද්ධ ශාසන බෑ කිව්වහම කියනවා මට සමාජ සේවා ඇමතිකම රෝද පුටු ටිකක් බෙදන්න. හරි එහෙම නැත්නම් විෂයක් හදලා හරි කමක් නැහැ. කාර්යභාරයක් නොමැති ඇමතිකමක් හරි දෙන්නේයි කියලා කියනවා. ඒ නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. හරි අපි ඒ ගැන රණ්ඩුවකට නොගින් ඉමු. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි පිළිගන්නවා. අපි අදත් කියන්නේ අපි මට තේරෙනවා. රාජ්‍ය ඇමතිකමකට ඒක නොලැබුණාම මේ වේදනාව මට තේරෙනවා. වෙනවා. ඒ අමාරුව මට තේරෙනවා. මගේ මිත්‍රයා ඔබේ වේදනාව මට දැනෙනවා. හරි. ඔය රාජ්‍ය ඇමතිකම හම්බුණා නම් අද මේ පැත්තට වෙලා ඔය කට්ටියට බණිනවා. ඉතින් මේ වේදනාව අපිට තේරෙනවා. මේ වේදනාව. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි කියන්නේ හෙලිකොප්ටරේ තමුන්නාන්සලා හැදුවා. නැගපු ගම පයිලට්ට ගැහුවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බැස්සා. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් නැහැ. දැන් හෙට අනිද්දා මේක තව දෙන්න තුන් දෙනෙක් බහිනවා. අන්තිමට කවුද මේක ඉතුරු වෙන්නේ? මට දුක දලස්සලහ පෙරුම ඇමතිතුමා මම බොහොම ආදරය කරපු කෙනෙක්. විමල් අයියලා උදෑයිලා අපි බොහොම ආදරය කරපු අය. ඉතින් අද ඒ නිසා හෙට අනිද්දා වෙනකොට තමුන්නාන්සලාට ආපහු බුලත් අතක් කරගෙන මේ පැත්තට ඇවිල්ලා ආයේ මේක සමතේකටපත් වෙලා සමත මණ්ඩලයට දාලා අපි මේ ප්‍රශ්නේ ඉවර කරගමු. ඒ නිසා වැඩිදුර මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මුලස්සනේ සභාපතිතුමනි දැන් මේ මූණ වලින් අපට තේරෙනවා ඔබගේ දුක, ඔබේ වේදනාව මට තේරෙනවා. හෙට අනිද්දා පක්ෂයෙන් විනය පරීක්ෂණ තියෙනකොට හරි mantri දූර හොසි වෙනකොට මහනුවර තව කෙනෙක් ඇතුළට යනකොට මේ වේදනාව අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා එතකොට චොපරකෙම්ම තමයි යන්න වෙන්නේ ඔබතුමාලට හෙට අනිද්දා මේ කටයුතු ටික සිද්ධ වෙනකොට. මම මුලස්සනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ මේ මැතිවරණයේ පිළිමත්
කතා කරන්න මතුව කතා කරන්න.
හරි. නෑ එතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අල්ලු.
නම කිව්වා. මොකද දැන්
කතා කරන්න.
නෑ හරි.
පඬිතුමා. හරි. මේ ඔබතුමා මොකද මගේ නම කියන්නේ? ඇයිනේ නමල.
කතා කරන මතුමා මේ
මන්තුමාට
දෙන්නමයි.
මගේ නම කිව්වා. හැබැයි ඔබතුමා ඉඳලා හිට රනිල් වික්‍රමසිංහ මාත්‍රක් කෝලයක් ගන්නවා. ගහලා ඉවර වෙලා දියවඩන නිලමේ තනතුරක් ගත්තා. අයියාට දියවඩන නිලමේ තනතුරක් ගත්තා.
මුලස්සනේ
සාක්කි
මේ එපා එපා මම මුලස්සනේ මුලස්සනේ සභාපතිතුමනි මම ඊටාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් එහෙම අපහසුතාවයට පත් කරන්න එපා. ඒක කරන්න එපා.
සභාපතිතුමා මේ මගේ නම කිව්වා. සභාපතිතුමා මම නැවත නැවතත් කියනවා මේ අය අපිට කොයි තරම් කතා කරත් මේ අය බලාපොරොත්තු වෙනවා ඇති අපිට ඇමෙතිකන් කටු දීලි වල මේ වගේ සූප්පු කරගෙන ඉඳී කියලා. මේ 69 ලක්ෂ ජනතාවට පිටුපාපු අලියාගේ නැට්ට එල්ලුනේ උන් එක්ක අපි එකතු වෙන්නේ නැහැ.
කතා කරන්න මතුමා.
හැබැයි නැට්ටේ එල්ලිලා තමයි කෝල් එක දෙන්නේ. කමක් නැහැ. අලියාගේ නායකයාට තමයි මතුමා කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි එකන අපි දීර්ඝ අපි දීර්ඝ එපා එපා. නෑ මට ඔබේ වේදනාව තේරෙනවා. එකන ඔබ අඩු ගානේ බුද්ධ ශාසන නැත්නම් සමාජ සේවා හරි ඉල්ලලා දෙකම නැති වුණාම ඔබට දෙන වේදනාව මට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳ ඔබතුමා බුලත් තරම් මෙහෙට ආවට පස්සේ අපේ ආණ්ඩුවක් හදලා අපි ඔබතුමා ගැන සලකා බලනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අවසාන වශයෙන් මම කියන්නේ මේ ව්‍යාපෘතිය පිළිබඳ මොකද අපිට අවශ්‍ය උනේ මේ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය ගැන කතා කරන්න. හැබැයි විපක්ෂයේ කතා කරන්නේ දේශපාලන මැතිවරණ ගැන නිසායි අපි කිව්වේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපිට කියන්න තියෙන්නේ ඔබ හෙට මැතිවරණයක් තියන්න අපි ලෑස්තියි. අපි ලෑස්ති මට මගිර දයන්නේ මහනුවර දිස්ත්‍රික්කය ගැන මට කියන්න පුළුවන්. මට නාවලපිටිය ගැන කියන්න පුළුවන්. ඒ නිසා අපි මහනුවර දිස්ත්‍රික්කේ අපි ගමින් ගමට ගිහිල්ලා තියෙනවා අපි රැස්වීම් තියලා තියෙනවා මිනිස්සු ගොනු කරලා තියෙනවා. අපි ඕන වෙලාවකට අපි මැතිවරණ ලෑස්ති. හැබැයි අපි පිළිගන්න ඕනේ. රජයේ තීන්දුව කරනවා නම් මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. බඩු මිල ඉහළ ගිහිල්ලා තෙල් මිල ඉහළ ගිහිල්ලා ඩීසල් මිල ගිහිල්ලා අපි මේ ප්‍රශ්න මිනිස්සුගේ පැත්ත තේරුම් ගන්න ඕනේ. හැබැයි මැතිවරණය කල් දැමීමක් පිළිබඳ අපි කිසිසේත් අපට ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ මැතිවරණය තියන්න ඕනේ. තියෙන ඕනෑම වෙලාවක අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ඕනේ මැතිවරණයකට සූදානම් කියන එකත් මතක් කරමින් නැවතත් මම ඉල්ලා සිටින්නේ මේ ව්‍යාපෘතිය ගරු දිලුම්ගමුණුකම අමාත්‍යතුමනි මේක රටේ හැරවුම් ලක්ෂ්‍ය. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ උපරිම ධෛර්ය ශක්තිය යොදවලා මේ කාලය තුළ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.